ඉලයි පෙරවන් සරණයි යන දෙනාතන අපි පහුගිය සාකච්ඡාවල කතා කළේ පංච උපාදාන ඛණ්ඩය ප්‍රව ඉරිසින්ද දකින්නේ කොහොමද කියන කාරණාව ගැන බුදුරජාණන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය පෙන්නලා දීලා තියෙන්නේ කොහොමද මේ ලෝකෙන් එතර වීම සඳහා. ඒකෙදි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කඥනීය සූත්‍රෙදි පෙන්නලා දුන්නා. සාමාන්‍ය රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ මොකක්කටද? රූපණයට. වේදනාව කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ ඒ විඳින ගති කියන සංවේදේති කියන එකට. ඊළඟට සංඥාව කියලා පෙන්වලා දීලා තියෙන්නේ සංජානනය කරන ගතිය. සංකාර කියලා පෙන්වලා දීලා තියෙනවා සංස්කරණ ගතිය. විඥානය කියලා පෙන්වලා දීලා තියෙනවා විඥානන ඒ ස්වභාවය. එතකොට මොනවටද මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ? රූපය කියන වචනේ යොදලා තියෙන්නේ කිංච භික්ඛවේ රූපං වදේත උපපතිතිකෝ තස්මා රූපන්ති උච්චති කියන. තේතෙන්දි ඒ වගේ જાති පහම අපට තේරුම් ගන්න වෙනවා. මේ රූපය කියද්දි අපට රූපයක් ලැබුණාට බුදුහාමුදුරුවෝ ඒක පෙන්නලා දෙනවා අර රූපණයක් කියන කතාව. ඒක තේරුම් ගන්න මම අර උපමාවෙන් ගන්න කිව්වා. රූපයට මුලා වුණ ස්වභාවය වතුරට ඉබෙන බල්ලා බල්ලෙක්ගේ රූපයක් තියෙනවා කියලා විශ්වාස කරනකොට දැන් එයාට මේ ධර්මතාවයේ කිව්වොත් අපි ඔය රූපය කියලා තියෙන්නේ රුප්පණයකට කියලා අන්න එතනින් මේ අදහස තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ රූපයක් කියන එක ඉපදිලාවත් නැහැ. රූපයක් හම්බ වුණාට ඒ රූපය හම්බ වෙන්නේ අවිද්‍යාව මත. එතන තිබිලා තියෙන්නේ රුප්පණ ස්වභාවය. ඒකෙන් රූපණ කියන අර්ථය මතු කරගන්න ඕන. මොකද්ද මේ රූපණ කියන ස්වභාවය? එතට උප්පතිති කොබික්කවේ තස්මා රූපන්ති උච්චති කියන එක. ඒකේ අපිට රූපණ කියන අර්ථයේ තේරුම් ගින් තියෙන්නේ රූපයකට සිද්ධ වෙන දෙයක් වගේ කියේ. එතකොට මේ රූපයට ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒක රූපණයක් කියලා? රූපතේති කෝබික්කවේ තස්මා රූපන්ති. එතකොට දැන් අපට රූපයක් හම්බ වෙනකොට එතනින් එහාට දකින්න තැනක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ රූපය කියලා ව්‍යවහාර කරන්නේ මොකටද? රූපණයකට. ඒක තේරුම් ගනිද්දි තියෙන රූපේට සිද්ධ වෙන දෙයක් බැලීමෙන් ඒක තේරුම් ගන්න බැහැ කියන අදහස තෝරගන්න වෙනවා. කියන්නේ දැන් අපි අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රූපයක් බාරගෙන ඉන්නකොට ඒක ඇත්ත දකින්න නම් ඒ රූපෙට සිද්ධ වෙන දේක් බැලුවට කවදාවත් ඇත්ත අහු වෙන්නේ නැහැ. රූපණයකටමයි රූපය කියලා තියෙන්නේ කියන තැනේදී අර රූපය බාහිරෙන් හොයලා කවදාවත් ඇත්ත දකින්න බෑ. ඒක දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ ලෝක සමුදය නිරෝධේ මාර්ගය ඇයි තමන් තුළින් බලන්න කිව්වේ? රෝහිතස්ස සූත්‍රයේදී. බාහිරෙන් හෙව්වට මේක ඇත්ත හම්බ වෙන්නේ නැහැ. මොකද මේ රුප්පන ස්වභාවය කියන එක ඒ තමන් තුළින් තව විදිහට කිව්වොත් මේ ආයතන මුලාව නිසාම සිද්ධ වෙන එක. ඒ වතුරේ බල්ලා වගේම ඕනනම් මිරිඟුව තියෙන තැනක වතුර තියනවා කියන එක. දැන් අපි වතුර කියන රූපේ අරගෙන වතුර ගැන හෙව්වට කවදාවත් ඒක ඇත්ත ලැබෙන්නේ නැහැ. තතේ රූපයේ සැබෑ ස්වභාවය රූපණේ කියන එක. මේක අර පැත්තෙන් තේරුම් ගත්තහම මේ රූපණයක් තියෙන තැනක රූපයක් බාර අරගෙන. ඒ රූපණය කියන අදහස ඒක විස්තර කරලා තේරුම් කරන්න අපහසුයි. ඒක තමන් ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. ප්‍රඥාවට අහු වෙන දෙයක්. මොකක්ද මේ රූපණ? ඇයි බුදුරජාණන් වහන්සේ මේ රූපය කියලා තියෙන්නේ රූපණයකටයි කිව්වේ? ඒක ප්‍රඥාවට නතු වෙන එකක් නිසා. දැන් රූපණය මොකක්ද කියලා හෙව්වට ඒක අහු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රූපණය කියන එක විස්තර කරන්න යන්නේ ඊට වඩා. ඊළඟට විස්තර කරන්නේ මොකක්ද? මොනවයින්ද රූපණය වෙන්නේ? කේන රූපෙtti කියන එක කියනවා මිසක් රූපණය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්නේ නැහැ. ඒතර රූපය කියලා තියෙන රූපණයකට කිව්වා. මොනවයින්ද රූපණය වෙන්නේ කියන එකක් පෙන්නනවා. මොකටද පෙන්නන්නේ? අන්න ඒ තැන් වලින් අපි මුලා වෙලා ඉන්න තැන මුලාව දුරු කරගන්න. ඒ කියන්නේ අපට රූපයක් හම්බ වෙන තැනක් තමයි මතු කරලා පෙන්වන්නේ මොනවයින්ද රූපණේ වෙලා තියෙන්නේ කියලා. ඒතර කුසගින්නෙන් පිපාසෙන් නැසි මදුරුවන්ගෙන් ඒසාරප ස්පර්ශයෙන් වැසි සුලං ආදීන්ගෙන් රූපණේ වෙනවා. මොනවයින්ද රූපණේ වෙන්නේ? මෙන්න මේ වයින් රූපණේ වෙනවා. ඒතර මොකද්ද අපිට ওই ටික කියනකොටම මතක් වෙන්නේ? මේ ශරීරයක් රූපණේ වෙනවා කියන එක. අපට ශරීරයක් හම්බ වෙනවා. බල්ලට වතුරේ බල්ලෙක් හම්බ වෙනවා වගේ අපට ශරීරයක් හම්බ වෙනවා ඒ සිද්ධියවලදී. හැබැයි ඔතෙන්දි බලන්න අපිට වෙලා තියෙන්නේ මොකක්ද? ශරීරය බඩගින්නක් එනකොටම අපිට මේ ශරීරයේ රූපණය කියන කතාව නෙවෙයි යහුවෙන්නේ. තියෙන ශරීරයකට බඩගිනිනවා කියලා. එහෙම නැත්නම් තියෙන ශරීරයකට පිපාසයක් දෙනවා. එහෙම නැත්නම් මේ තියෙන පවතින ශරීරයේ මැසි මදුරුවෙක් කෑවා. ඒ නිසා ඒ ශරීරයේ රිදුම ආවේ. ඔය විදිහට අපිට ඒ ශරීරයට වෙන දෙයක් විදිහට ඒක පේන්නේ. එහෙම නැතුව මේ සිද්ධියෙන් රුප්පණයක් වුණා. මෙන්න මේ වයින් රුප්පණේ වුණා කියන එක නෙවෙයි අපිට පේන්නේ. අපිට පේන්නේ රූපයකට වුණ දෙයක්. එතන දැන් ඔන්න යම් කිසි රිදීමක් ආවහම දැන් මෙතන නැමෙසි මදුරුවෙක් මොකෙක් හරි කෑවා කියන්නකෝ. අපිට දැනෙන්නේ ඇත්තටම රිදීමක්. දැන් කුසගින්නක් ආවත් ඒ ශරීරයේ රිදෙන ගතියක් අපහසු ගතියක් දැනෙන්නේ පිපාසෙත් එහෙම. ඒ දැනීම මතයි අපිට මේ ශරීරයට යම් කිසි දෙයක් වෙනවා නැත්නම් අවශ්‍යතාවයක් තියෙනවා කියන ශරීරය කියන එක මතුවලා එන්නේ. තොර අපිට හිතෙන්නේ මේ තියෙන ශරීරයකට මේක උනා කියලා. ඒක හරියට අර දැන් බල්ලා වතුරට බිලා වුණ බල්ලෙක් ඉන්නවා කියනකොට හිතෙන්නේ එයාට තේරෙන්නේ නැහැ ඒ වෙලාවේ බල්ලෙක් හදලා එළියෙන් තියලා කියලා. එයාට හිතෙන්නේ මේ බල්ලා මේක කලිනුත් ඉඳලා තියෙනවා. දැන් තමයි මට පෙනුනේ කියලා එයාට හිතෙන්නේ. ඒ කියන්නේ මෙතන බල්ලෙක්ගේ ශරීරයක් තිබිලා තියෙනවා. ඒ තිබුණ එක මේ මොහොතේ තමයි මට පෙනුනේ. ඒ වගේ තමයි අපිට දැන් බඩගින්න පිපාසයක් මැසිමතුරුවේ ඒ සිද්ධියකදී අපිට පේන්නේ මේ මොහොතේ ශරීරයක් මතු වුණා කියන එක. මේ සිද්ධියේ මුලාව මත පච්චුප්පන්න වුණා කියන එක පේන්නේ. අපිට පේන්නේ අපිට හිතෙන්නේම කියන ශරීරයකට මෙහෙම දෙයක් වුණා කියලා. ඇත්තරම වෙලා තියෙන්නේ මේ සිද්ධිය නිසා ශරීර ගතියක් මතු වුණා. බල්ලගේ ආයතන මුලාව නිසා බල්ලෙක්ගේ ශරීරයක් මතු වුණා වගේ. නෑ ඒ පියත්ත වැහෙනවා අපි රූපය බාර ගැනීම තුල රූපේ දැස ගැනීම තුල. එතකොට මෙන්න මේ රූපේ දැස ගැනීම කියන එක හදට තේරුම් ගන්න වෙනවා රූපදීති කියන එක. මෙහෙම මේ කතාව මේ තේරුම් ගන්න පුළුවන් අර රූපණයකටයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ කියන එක. ඉතින් මේ විදිහ තමයි රූපේ විතරන්නේ වේදනාව කියලා දෙයක් අපි බාරගත්තට එතන දෙයක් කියන ස්වභාවයන් මේ විඳින ගතිය. සංඥාව කියද්දි සංඥාවක් කියන දෙයක් නෙමේ සංඥානනය කරන ගතිය. සංස්කාරයේදි සංස්කාරයක් නෙමේ සංස්කරණය කරන ගතිය. ඊළඟට විඥානයක් අපට හම්බ වුණාට එතන තියෙන විඥානන ස්වභාවය. අනේ මූලික ස්වභාවය ගත්තොත් හරි දැන් රූපය බාර ගත්තහම ඇතිවෙන ලෝකය කියන එක උපදින්නේ. දැන් රූපේ ලෝකයට අයිති. ලෝකයට අයිති කියන්නේ එතන අර දුර ළඟ අජ්ජත් බහිත වෙන් කරන්න පුළුවන්. නැත්නම් තීත අනාගත කාලය වෙන් කරන්න පුළුවන්. තව දීර්ඝ කිව්වොත් 11 ආකාරයක් ලැබෙනවා ඒ රූපයට සාපේක්ෂව. හැබැයි රූපණ ස්වභාවය කිව්වොත් ඒකක්වත් එතන නැහැ. එතෙන්දී බුදුහාමුදුරෝ යදන්නේ අර පච්චුප්පන්න කියන වචනේ විතරයි. පච්චුප්පන්න රූපයේ මුලාවීම මතයි ඒ රූපය පිළිගත්තා නම් ඉතුරු ටික කොහොම ඇති වෙන්නේ? එතන වතුරේ බල්ලෙක් ඉන්නා කියලා පිළිගැනීම මත අර 11 ආකාරයේ පිහිටනවා මිසක් 11 ආකාරය තියෙන තැනක වෙන කතාවක් නෙවෙයි මේ. එතන ලෝකය එතනම හට ගන්නවා ඒ මුලාව මත අවිද්‍යාව මත. රූපේ බාරගත්තා නම් ලෝකේ රූපේ ඇතිකල්ලි ලෝකේ. ඒ වගේ වේදනා සංඥා සංකාර විඥාන පහටම දානවා. ඒකම තමයි මේ දුක කියලා කියන්නේ. ඒකට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන. මෙන්න මේ දුකයි ඒ රූපණ ස්වභාව තේරුම් ගන්නකොට පේනවා දුක්ඛ සමුදය. ඒතර මේ ඒ දුක්ඛ සමුදය ඒ කියන්නේ නොදන්න කම රූපණය බව නොදන්න කම තමයි රූපේ බාර කරන් තියෙන්නේ. එහෙම නැත්නම් අවිද්‍යාව ඇත්ත නොදන්න කම. ඒ අවිද්‍යාව යෙදුන් නැත්නම් කොහොම දෙයක් උපදින්නවත් බෑ. කතා කරන්නවත් බෑ. අනුත්පාද බව නිරෝධේ. අන්න එයාට ඒ ලෝකෝත්තර මාර්ගය මොකද්ද කියන අදහස එනවා. මග්ගේ ඥානය. එතකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන සම්මා දිට්ඨිය. ඒක එන්නේ මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ මේ ධර්ම ඇහෙන්නම ඕන. රූපණය රූපේ කියලා තියෙන්නේ මේ රූපණයටයි රූපේ කිව්වේ කියලා බුදුදහම ඇහුනොත් විතරයි එතන හිතා ගන්නවත් පුළුවන් එන්නේ මේ වගේ අදහසක් නේද කියලා. එකයි සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ මෙනෙහි කරනවා කියන්නේ. ඉතිපටි සංචික්කති සුතවත් ආර්ය ශ්‍රාවකයා. මොකද්ද මේ පච්චුප්පන්න රූපේහි ඒතරෙහි කජ්ජාමි. දැන් මේ ඒතරෙහි කියන්නේ දැන් මේ පච්චුප්පන්න රූපෙන් කාදමනවා කජ්ජාමි. මේ වගේම අතීතේ රූපෙන් කාදමලා අනාගතේ රූපෙන් කාගමන මොකක්ද මේ මොහොතේ මේ රූපෙන් කාගමන වගේ. එයි මේ කාගමන්නේ මේ රූපේ බාර ගැනීමම දුක කාදමීම කජ්ජනීය කියන එක. ඒ විදිහට වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ ඒ පහෙන්ම කාගමන. කියන්නේ එතන මුලා වීමම මුලාවීම අඳුරගන්නේ කොහොමද? රූපයක් වේදනා සංඥා සංකාරයක් විඥානයක් කියලා පිළිගැනීම. ඒකමයි දුක. ඒකමයි කාදෙන. ඔන්නෝක තේරුම් ගන්න කෙනා ඒ රූපේ කලකිරෙනවා, නොඇලෙනවා, නිරෝධය පිණිස පිළිපන්නා වෙනවා. නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති කියන එක. ඒක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට විතරයි වෙන්නේ. අනේ එතනයි අපිට මේ වැදගත් වෙන. මේ ධහම ඇහුණ කෙනෙකුට විතරයි එතනට එන්න පුළුවන්. දැන් බුදු දහම ඇහුණ නැත්නම් මේ රූපය ගැනවත් ওই જાති පහෙන් එකක් ගැනවත් මේ විදිහේ අදහසක් හිතා ගන්න පුළුවන් කමක් නැහැ. හොඳයි, එතනින් අපිට කාට හරි ගැටලු මොනවා හරි අදහසක් තියෙනවා නම් සාකච්ඡා කරන්න, සාකච්ඡා කරන්න පුළුවන්. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. පෙරවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔතන ඔය රූපණය කියන තැනට අපිට සම්බන්ධ කරන්න ඒ වගේම අදහසකට අපිට එන්න පුළුවන් නේද? මඩුපිණ්ඩික සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන තැනක් තියෙනවානේ, චක්කුං අසති රූපේ අසති චක්කු විඥානේ අසති පඤ්ඤප්තිය පනවා ගන්නවා කියන එක විද්‍යමාන වෙනවා කියන තැනයි ඔය කජ්ජනීය සූත්‍රයේ රුප්පණය විඳින ගතිය සංජානන ගතිය කියලා දෙයක් පනවන එකෙන් ඉක්මවලා ඊතර වෙන දිශාවට පෙන්නන තැනයි මඩුපිණ්ඩික සූත්‍රයේදී අර අසති කියලා ප්‍රඥප්තිය පනව ගන්නවා කියන එක විද්‍යමාන වෙන කියන තැනයි එකම තැනක් නේද කියලා වගේ අදහසක් ආව තෙරුවන් සරණයි.
ඔව්, ඒ එතනක් තියෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ වෙන හැටිමයි. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේ චොප්පජ්ජති චක්කුඤ්ඤණං තින්නම් සංගති පස්සෝ කියලා. ඒ පස්සේ නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? පස්සේ නිසා වේදනාව යම් වේදේති සංඥානාති යම්මම පපංච දක්වා යනවා. ඒතරේ පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු. මොකක්ද වෙලා තියෙන්නේ? පපංචයේ අතීත අනාගත පච්චුප්පන්න වූ චක්කුඤ්ඤාණයෙන් දැනගන්න පුළුවන් රූපය කියලා ප්‍රපංචයක් බවට පත් වෙනවා. ඒතරේ රූපය ප්‍රපංචය කියන එකමයි ද අතීත අනාගත පච්චුප්පන්න කියන දේ පිටින් කාලය පිටින්. ඒක වෙන්නේ ඇහැ ඇති කල්හි චක්කුස්මින් සති රූපේ සති චක්කුඥානේ සති. එහෙම වුණත් තමයි මේ පස්ස පඤ්ඤප්තියක් පනවගන්නේ. පස්ස පඤ්ඤප්තිය පඤ්ඤා පෙස්ස කීති ථානමේකං විජ්ජති. මෙහෙම සිද්ධියක් විද්‍යමානයි. ඒ වගේම ඇස නැත්තම් චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඥානේ අසති. ඒ තුන අසති වෙනකොට නැති නැත්නම් අසපඤ්ඤත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. නේතං තානං විච්ඡති කියලා පෙන්නනවා. එහෙම වුණත් අර පපංච සංඥා සංකාවේ තෙන්ට යන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකේ හටගන්නේ නැහැ කියන එක. එහෙම නැත්තම් ඒ නිරෝධයේ පැත්ත. ඒකට වෙන මේ ඒ නිරෝධේ ඥානය ගන්න හැටිම තමයි මේ පෙන්නන්නේ. නිරෝධේ ඥානය කියනකොට ওই ඥාන හතර මේ ටික තිබුණක් දුක ඒ ටික ඇති උනේ ඇයි? නොදන්න කම හින්දා අවිද්‍යාව නිසා. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් අසතික මේකක්වත් පිහිටන්නේ නැහැ. කියන්නේ නිරෝධ ධර්ම. නිරෝධ ධර්ම කියන්නේ ඉපදිලා නැහැ. මම රූපය කියන කතාව ඉපදිලා නැති එකක්. වේදනාව කියන එක ඉපදිලා නැති එකක්. නිරෝධ ධර්මය. අනුස්පාදයි. හැබැයි අපිට ඔක හම්බ වෙන හින්දා තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ ඔය හම්බ වුණ දේ ඕක නෙවෙයි ඇත්ත. රූපය කියලා කිව්වට ඒව රූපණ. වේදනාව කියලා කිව්වට ඒ විඳින ස්වභාවය. ඒ වගේ ඒකයි එතනින් එහාට හිතන්න තනක් එන්නලා තියෙනවා. ඒ පැත්ත බලනකොට තමයි මේ බාරගත්තේක බොරුවක්. නොදන්න කම මත පිළිගැනීමක්, අවිද්‍යාව මත ඉපද්දව ගැනීමක්. එතකොට අර සතර ඥානයමයි ආපහු. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් සම්මා දිට්ඨිය කියන එක. ඒකේ මදුපිණ්ඩික සූත්‍රෙන් ඔතෙන් තමයි මේ ආයතන හයගෙන පෙන්වන්නේ. මෙතන මේ ස්කන්ධ පැත්තෙන් පෙන්වලා තියෙනවා. ඒ ස්කන්ධ පරියායකින් පෙන්වනවා මෙතන මේ ඒ චතුරාර්ය සත්‍යම. එතකොට මේ මොන සූත්‍රෙන් ගත්තත් මේ මුළු ධර්මස්කන්ධයම චතුරාර්ය සත්‍යයට බහලාන්න පුළුවන්. අර අත්තිපදෝපම සූත්‍රය කියන්නේ ඇත් අඩියකට කැලේ ඉන්න ඕනම සතෙක්ගේ අඩියක් දාන්න පුළුවන් වගේ මේ චතුරාර්ය සත්‍යමයි විස්තර වෙන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨියමයි. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය කියන්නේ සම්මා දිට්ඨිය. ඒ ආර්ය ශ්‍රාවකෙක් වෙන්න සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න අවශ්‍යයි. ඒ වගේම එහෙම වුණා නම් මොකද්ද වෙන්නේ? මේ රූපේ කලකිරෙනවා. වේදනාවේ කලකිරෙනවා. සංඥාවේ කලකිරෙනවා. විඥානේ සංකාරේ විඥානේ කලකිරෙනවා. කලකිරෙනකොට නොයලෙනවා. නිබ්බිදාව විරාගය. අන්නයා නිරෝධයේ තිනිස ප්‍රතිපන්නෝ හෝති. නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති. කියන්නේ මේ නිරෝධ කරන මාර්ගයට පැමිණුණා වෙනවා. දැන් නිරෝධ කරන කිව්වට අපි මේ වචනෙන් නිරෝධ කරනවා කිව්වට නිරෝධය තේරුම් ගන්න. දැන් නිරෝධේනේ ඇත්ත தත්ති. අන්න ඒක සාක්ෂාත් කරන මාර්ගයට පැමිණිලා. ඒ පැමිණෙන්න අවශ්‍ය ඥානය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක එනකන් ඒ ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. එතකොට මේ මදුපිණ්ඩිකේකෙත් පෙන්වන්නේ ඒ ආර්ය මාර්ගයට වැටෙන්න ඇහෙන්න ඕන දේ. ඇහෙන්න ඕන දේ කියන්නේ බුදු දහම ඇහෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය වුණොත් තමයි යෝනිසෝ මනසිකාරය. මේ සද්ධර්ම ශ්‍රවණය සඳහා තමයි ඒ සූත්‍ර පොඩම එකක් තියෙන්නේ. ඒකට ඒ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒ බුදු දහම ඇහෙන එක. ඇහෙන එක කිව්වහම කනින් ඇහෙන එකම නෙමෙයි මේක. කියවන්න ලැබෙන්න පුළුවන් දකින්න කොහොම හරි මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා. ඒතර කොණ්ඩඤ්ඤහම් දිරෝසෝවන් උනේ සද්ධර්මය හුණ හින්දා. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක තේරුම් ගන්න. සංකේන්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. සබ්බන්තං නිරෝධං සියල්ල නිරෝධ ධර්ම. සියල්ල කියනකොට ආයි ආයතන හය කිව්වත් සියල්ල නැත්නම් ස්කන්ධ පහ කිව්වත් ඒ සියල්ල ඒ විදිහට එනවා. ඒක සියල්ල නිරෝධ ධර්ම. අපට දේවල් වුණා. ලෝකයාට ඒවා දේවල්. ආර්ය දර්ශනයේ නිරෝධ ධර්ම. නිරෝධ කියන්නේ අනුත්පාද. හටගෙනවත් නැහැ. අවිද්‍යාව මතමයි ඒව ගැන කතා කරන්න පුළුවන් කියන එක. පෙරුවන් සරණයි. මේවායි එතකොට ඔය ස්කන්ධ ධාතු ආයතන කියන ඕන පරියායකින් මේක හොයාගෙන යන්න පුළුවන්. ඒකට අපිට යන්න පහසු වෙන්න තමයි මේ ස්කන්ධ කියලා තියෙන්නේ, සම්ධාතු කියලා තියෙන්නේ, නැත්නම් ආයතන කියලා තියෙන්නේ. හැබැයි මේ මට්ටම කියාට පස්සේ එතනින් එහාට තමයි මේ එතර වීම. ඒකත් අවිද්‍යාපත්‍යෙන් කියන එක. එහෙම නැත්නම් ඒකත් මන්‍යනාවක් කියන ස්වභාවයක් මේකෙ පෙන්නුම් කරනවා මේ ධර්මතාවල. ඒකට ඒ වයින්ුත් පිටර වෙන දර්ශනයක් මේක. ඒක තමයි සමහරට දකින්න අමාරු කම. දැන් අපි මොනවා කතා කළත් ඔය ඥාති තුනට දාන්න පුළුවන්. ඒක එතන තියෙන චතුරාර්ය සත්‍ය. ඒවත් ඒ නිරෝධය පිණිස පැමිණෙන්න පුළුවන් මාර්ගයක් තමයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන්නේ. ඒ ඇත්ත දකිනකොට ඒවයි කලකිරෙනවා. මොන මෝඩකමටද මේවා මේ මෙච්චර කල් පිළි අරන් හිටියේ. ඒත් කලකිරෙනකොට ඇලෙන්නේ නැහැ, නොයලෙනවා, නොයලෙනවා. එහෙම කෙනා ඒ නිබ්බිදාව පිණිස පිළිපන්නා වෙනවා කටිපන්නා හොති කියන ධර්මතාවය. මේකේ මේ තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. එතන දන්න දකින කෙනෙක් වෙන්න ඕන නැත්නම් අපි උත්සාහ කළ පමණටම ඒක ආර්ය මාර්ගය වෙන්නේ නැහැ. නැත්නම් ඒ සමම ඇහෙන්න ඕන කියන එක ක්ෂණ සම්පත්තිය කියන එක හරි වැදගත්. එහෙනම් නැත්නම් සද්ධර්ම ශ්‍රවණය කියන එක. ඒ සඳහා තමයි අපි දහම අහන්න විමසන්න, ධන අහන්න සාකච්ඡා කරන්න කියන දෙක තියෙන්නේ. ඒ විදිහට දහම හොයන්නේ මේකේ අවබෝධි ඇති කරගන්න, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය සඳහා. නාරිය අහන්න තියෙනවද? තෙරුවන් සරණයි.
සමාවෙන්ද තෙරුවන් සරණයි. ස්කන්ධ ධාතු ආයතන කියලා පරියාය තුනකින් බැලුවත් එතනදී අර මේ ධාතු කියන්නේ හතර මහා ධාතුද එහෙම නැත්නම් අටලොස් ධාතුවද කියන එකේදී අපි තේරුම් ගන්න තියෙන්නේ අටලොස් ධාතුව කියලා. හැබැයි දැන් හිතෙනවා අටලොස් ධාතුව වුණත් සතර මහා ධාතුව වුණත් ආයතන වුණත් පංච උපාදානස්කන්ධේ උනත් මොනවා දෙයක් හෝ දෙයක් කරලා ගන්න එකෙන් ඈතර වීම පිණිසනේ මේක. ඒ කියන්නේ දෙයක් කරලා පණවන එකෙන් ඈතර වීම පිණිස, ඒ කියන්නේ අනුත්පාදයේ දිශාව නූපරිහ පැත්තට. ඒකකොට මේක සතර මහා ධාතු කියලා ගත්තත් අටලොස් ධාතුව කියලා චක්කු රූප චක්කු විඥාන කියලා එහෙම ගත්තත් කුමන පරියායෙන් ගත්තත් දෙයක් කරන ගතියෙන් ඈතර වීමනේ අපි දකින්න ඕනේ. එතකොට මේ අර ධාතු කිව්වහම පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. සතර මහා ධාතුව ගැන නෙමෙයි මේ ලෝකෝත්තර දහමේදි කතා කරන්නේ, අටලොස් ධාතුව ගැනනේ කියලා මම ඒකයි චුට්ට විමසුවේ. තෙරුවන් සරණයි.
ඔය එතන තේරුම් ගන්න ඕන ඔය ඕන පරියායකින් මේ ධර්මතාවේ දකින්න පුළුවන් කියන එක. කෙනෙකුට ප්‍රකට වෙන්නේ ස්කන්ධ වෙන්න පුළුවන්, තව කෙනෙකුට ධාතු වෙන්න පුළුවන්, තව කෙනෙකුට ආයතන වෙන්න පුළුවන්. ඒ මොන අදහසෙන් ආවත් අපි ඒ මට්ටමට ගියාට අන්තිමට ඒක තමයි ලෝකේ. සබ්බම් සුද්ධ සියල්ල දේශනා කරන සූත්‍රයේ සබ්බ සූත්‍රයේ කියන එකේ මේ ආයතන හයමයි ලෝකේ. ඊට වඩා කිසිම දෙයක් ලෝකේ කියනවා නම් ඒක නිකන් හිස් වචන ගොඩක් විතරයි කියලා කියනවා. ඉතින් ඒ එතෙන්දී එනවා ස්කන්ධ ධාතු ආයතන ඒ කොයි පැත්තෙන් කතා කළත් ඒ සියල්ල ඔච්චරයි. ඒ එහෙම වෙන් කිරීමක් අදාළ නැහැ. මේකේ අර නිරෝධයේ පැත්ත තේරුම් ගන්න. නිරෝධ ධර්ම යන අනුත්පාද ස්වභාවයක් නෙමෙයි උත්පාදනය කරගත්තේ. ඒකම සමහර විට කිව්වා වගේ දැන් අජ්ජත් බහිද්ද දෙකෙන් කෙනෙකුට හොයාගෙන යන්න පුළුවන්. හොයාගෙන යනකොට අජ්ජත් බහිද්ද දෙකම පිහිටන්න ඒකෙන් එතර වෙනවා. ඒකේ සතිපට්ඨානෙන ඉති අජ්ජත්තං වා කායේකානුපස්සී විහෙති බහිද්ධා වා කායේකානුපස්සී විහෙති. එහෙම කරගෙන යනකොට තේරෙනවා මේක අජ්ජත්ත බහිද්ද කියලා වෙන් කරන්න දෙයක් නෑ. ඒකට අජ්ජත්ත බහිද්ද ඕනම රූපයකට මේ ධර්මතාවය මෙහෙමමයි. ඒකට ඒ කය ඒ වගේ ඔබ ස්කන්ධ විදිහට කෙනෙක් විස්තර කළත්, ධාතු විදිහට විස්තර කළත්, ආයතන විදිහට විස්තර කළත් අන්තිමට ඒකත් අවිද්‍යා ප්‍රත්‍යය නැත්නම් මඤ්ඤණාවක්. ඒතර ඒක මඤ්ඤණාවක් කියලා තේරුම් ගන්නකොට ඕක මේ විදිහට බෙදුවද මේ විදිහට ගත්තද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මුලාවයි වැදගත් වෙන්නේ. අවිද්‍යාව තියෙන කණුයි මේවා ගැන කතා කරන්න පුළුවන්. අවිද්‍යාව ඉදුන්නේ නැත්නම් නිරෝධ ධර්ම එතකොට ඒව ගැන කතා කරන්නවත් ඉරිහන්නේ නැහැ ඉතර වෙන. කියන්නේ. අපි එතෙන්ට එනකන් ඕවා ගැන අපිටම තර්ක තියෙනවා. ආජ්ජත් කිව්වේ මොකද්ද? බහිද්ද කිව්වේ මොකද්ද? කියලා හැම ලොකු ගොඩක් තර්ක එනවනේ. දැන් ධාතු කිව්වහන් සතර මහා ධාතුද නැත්නම් මේ අටලොස් ධාතුවේ තියෙන චක් රූප චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු මේ විදිහට වෙන් කරන ධාතුද? දැන් ඒවා අපි ඒ ගැටලුව ඉන්නේ ඒවා දෙයක් කරගන්න තාක්කල්. මේවා තේරම නිරෝධ ධර්මන සබ්බන්තන් නිරෝධ ධම්ම කියන තැනේදී ඒ ගැටලුව මතු වෙන්නේ නැහැ. මේ මොන පැත්තෙන් හරි මේක නිරෝධ ධර්මයක් කියන එක දැක්කනම් අනුපාද ධර්මයක්. අවිද්‍යාව මත උපද්දගෙන. කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒකම තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. සංකත බව, පටිච්ච සමුප්පන්න බව, අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව, අනිච්ච බව. ඔය මොන පැත්තෙන් කතා කළත් මේ එකම ධර්මතාවය. ඔය ඕන එකක් අනිච්චයි. එහෙම කියන්නත් පුළුවන්. සැප යමක් අනිත්‍ය නම් සැප දුකද? සැප දුකයි. ඒ දුක්ඛේ ඥානං කියන එක අපහු එන්නේ. දුක්ඛේ ඥානං තියෙන්නේ සමුදය දෙනකන්. ඉතින් මේ සමුදය දුන්නේ නැත්නම් නිරෝධයි. නිරෝධය. එනා ඒක කර මාර්ගය නේ. ඒකට තමයි මේ මාර්ගය දන්න කෙනා නිරෝධයේ පිණිස පිළිපන්නා වෙනවා. නැත්නම් එන්නේ ඒවත් ටික අල්ලගෙන ඒවයින් විස්තර කර කර අර දැනුමට ගලප ගලප ඉන්නවා මන් දන්නවා කියන එකට. එතනින් එතර වෙනකොට මන් දන්නවා කියන එක යෙදෙන්නේ නැහැ. ශීක්ෂණෙත් එතර වෙන පැත්තක් ලෝකෙන් එතර වෙන එතන ලෝකෝත්තර දර්ශනයේ පටන් ගන්න ඔය ඔක්කොම අවිද්‍යාව මතනේ කතා කරන්න පුළුවන්. එහෙනම් මේ ගොඩ ගහගත්තු දැනුමත් අවිද්‍යාව මතනේ කියන පැත්තක් පේන දැනුම කියන්නේ දැන් මම නිකන් ධර්මයක් නේ මේ දර්ශන කර කර මෙච්චර කල් කරපු එකනොත් ඒ වගේ දැනුමක් නේ ගොඩ ගහලා තියෙන්නේ කියන පෙතර වීමක් නෙමේ පෙන්නන්නේ සෑහෙන හොයලා හොයලා නේ අපි ඔය ස්කන්ධ ධාතු ආයතන කියන මට්ටමක් හරි තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත එකත් වැරදි කියන එක තමයි මේ මෙතෙන් දීන්නේ. අනුත්පාද ස්වභාවයක් කියන තැන තමයි එතෙන්ට දැක්කොත් තමයි අර සතර ඥානෙ නැත්තම් සම්මා දිට්ඨියට ගැලපෙන්නේ. ඒකට මේකට දුන්නේ මේ අර්ථෙද මේ අර්ථෙද කියන ඒ ගැටලුව. ඒවයින් තමයි අර වාද කරන්න වෙන්නේ කලහ විවාද ඇති වෙන්නේ. ඒතරේ කලහ විවාද සූත්‍රෙත් ඕක මුලටම යනකම් පෙන්නලා දෙනවා. මෙන්න මේ රූපය පිළිගැනීම තුලයි නාම රූපේ රූපය කියන ස්වභාවය පිළිගැනීම තුලයි ඔය කලහ විවාද සේරම. එතන ඇත්ත දැක්කනම් කිසිම වාදයක් නැහැ. මේ දැක්ක දෙනාට. තෙරුවන් සරණයි.
පැහැදිලි සර් තෙරුවන් සරණයි.
මෙතන තේරුම් ගත්තොත් තමන්ට අර මාර්ගය ගැන සැකයක් නැති වෙනවා. මොකද්ද භාවනාව? මොකටද මේක කරන්නේ? ඇයි කරන්නේ? මෙහෙම කරන්නේ කහරිද? මේ ඕන වැඩපිළිවෙලකින් එන්න ඕන අය මේ දර්ශනයට අදාළ ලෝකෙන් එතර වෙන පැත්තටද මෙතනින් යන්නේ කියන එකත් එක්ක තමයි ඒ කියන්නේ පෙර වෙන විදිහ විදර්ශනය වෙනවද නැද්ද කියන එක Tamanටම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ රූපයක් ගැන තව විස්තර ටිකක් දැනගත්තද නැත්නම් රූපෙන් එතර වෙනවද? වේදනාව ගැන තව ටිකක් මනවා හරි කලින් දැනගත්තට වඩා දැනගත්තද නැත්නම් වේදනාවෙන් එතර වෙනවද? ඒ ඉතර වෙන පැත්තේ තමයි මම කියන එක යෙදෙන්නේ. ඒක ගැලපෙනවා අර දැන් සක්කාය දිට්ඨිය කියනකොට රූපේ නම් සක්කාය දිට්ඨි. හතර ආකාරයේ යෙදෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ මට්ටම මේ තේරුම් නොගත්තොත් දැන් රූපණය රූපයේ කියලා තියෙන රූපණයටයි කියන එක නොදන්න කෙනා යන තැනක් තමයි රූපය තියෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන අනේ වගේ තැනක රූපය තිබුණට කමන්නේ ඕක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන මට්ටමකට ගියා නම් හරි කියලා එහෙම දෙයක් නෙවෙයි මේ ලෝකෙන් ඈතර වීම කියන රූපය ඇතිකල්ලි ලෝකය ඇතර ලෝකෝත්තර දර්ශනයේදී ඒ රූපය නොපිහිටන ස්වභාවය නැත්නම් අනුපාද බවම තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ කයක් තියෙනවා මම නෙවෙයි කියන කතාව නෙවෙයි මේ කියන්නේ. කය කියන්නේ රූපණේ. රූපණේ තේරුම් ගන්න කෙනාට කයක් හම්බ වෙන්නේ නැහැ. දැන් වතුරේ බල්ලගේ ප්‍රමාව ගත්තොත් අපිට කොහොමවත් රූපයක් හම්බ වෙන්නේ නැහැ. රූපණ ස්වභාවයකටයි රූපය කියලා තියෙන්නේ කියන ධර්මතාවය නතු වෙන්නේ. රූපය කියලා ව්‍යවහාර කරනවා කියන්නේ රූපණයකට. ඒ මට්ටම අපිට පේන්නේ අපිට ශරීරයක් හම්බ වෙනකම්. බුදුන් කෙනෙක් තමයි පෙන්වන්නේ රූපණයකටයි රූපේ ශරීර රූපේ කියලා. අවන් තියෙන්නේ රූපණය. රූපේ හම්බ වෙනවා නම් ලෝකෙට අහු වෙනවා. මම ඉන්නවා. ඒකමයි සක්කාය දිට්ඨිය. කට පේනවා අර මම නැති රූපයක් කියලා කතා කළේ මේ දර්ශනේ තේරුම් ගත්තේ නැති කමට. ඒ කියන්නේ මාරට අහන්න ලැබෙන රූපය අනාත්මයි කියනවා. අනාත්ම වූ රූපයක් තියෙනවා. ඒක එහෙම වෙන්න බෑ. රූපයක් තියෙනවා නම් ආත්ම වෙලාම ඉවරයි. එතෙ මේ දර්ශනයේ තුව ඒ රූපය අනුත්පාද බව තේරුම් ගැනීම මිස මම අයින් කරන රූපේ ඉතුරු වීම නෙමෙයි මේ කියන්නේ. අයින් කරන්නත් බෑ. මේ දෙකම එකයි. ඒ අදහසත් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අර උපමාවට දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා මම නෑ මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කොච්චර කිව්වත් වැඩක් නෑ බල්ලෙක් ඉන්නවා කියනකොට ඒ කියන්නේ රූපයක් තියෙනවා කියන තාක් කල් එයාගේ සක්කාය දිට්ඨිය තියෙනවා අවිද්‍යාව තියෙනවා මුලාව තියෙනවා රූපයක් තියෙනවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන එක තේරුම් නැති කතාවක් කියන එක ඒක පැටහෙයි රූපේ පිරිසිඳ දකින්නකොට රූපෙන් ඈතර වෙන්න වෙනා මිස රූපයේ රූපය තිබිලා මුලාවෙන් දුරු වෙන කතාවක් නෙවෙයි. ඒක දැන් පැහැදිලි ඇති මං හිතන්නේ. ඒක මේක දකින්න දකින්න අර තමන් කලින් හිතාගෙන හිටිය එකේ වැරද්දමයි පේන්න ඕන. මේ දහමේ අපිට එක එක ගැටලු වෙන්නේ මෙන්න මේ දර්ශනේ නැතිකමට. ඒයි පැහැදිලි නැත්නම් අහන්න. පෙරුවන් තරණයි.
ඩොක්ටර් අර මේ අපි දැන් ඔතන හැම දෙයක්ම නිරෝධ ධර්මයක් කියලා මට නිකන් හිතුනේ සමහරක් වෙලාවට මේක සංඥාවක් විදිහට අරගෙන හැමදේම දැන් අපි දකින දේවල් හෝ සංඥාව හෝ ඒ කියන්නේ පංච ප්‍රධාන ස්කන්ධය හරි එහෙම හැම දෙයක්ම අර නිරෝධ සංඥාවෙන් අපි අරගෙන ඒක නිකන් අර තාවකාලිකව කියන අවබෝධයෙන් තොරව තාවකාලිකව ඒක යටපත් කිරීමක් වගේ දෙයක් වෙනවා කියලා මට නිකන් හිතනවා ડોક્ટર රවි. ඒක කොහොමද අපි මේව කරන්නේ? මම දැක්කේ නිකන් අපි හරියටම මේ විඥාන නාම රූප, ඒ කියන්නේ විඥාන නිසා නාම රූප, නාම රූප නිසා විඥානය කියන තැන හරිය අවබෝධයක් නැතුව උත්තරය අපේ නිරෝධ ධර්මයක් කියන එක නිකම්ම නිකන් අරගෙන මේ හැමදේම නිරෝධ ධර්මයක් කියලා අපි ගත්තොත් හරේ ඉතන මුලාවට පේනවා හරිම විදියට අපි මේ විඥාන නාම රූප ඒ සම්බන්ධයට හරියට අවබෝධ වෙන්න ඕන කියලා එකක් වගේ තමයි මම දකින්නේ. පොඩක් ඒක ගැන පැහැදිලි කරන්න දෙන්න තෙරුවන් සර්.
ඔව් අපි හැම දෙයක්ම නිරෝධ ධර්මයක් කියලා හිතන්න ගියොත් ඒක මුලාවක් තමයි. ඒ කියන්නේ දේවල් හම්බ වෙනවා ඕක නැහැ කියන්න යනවා. ඒක නෙමෙයි. එතකොට යන්නේ අර උච්ඡේදවාදී පැත්තට. කිසිවක් නැත කිසිවක් නැත රණප්තිකින් කිණප්තිකින් කියලා යන්නේ. ඒක නෙවෙයි මේ. එතකොට මේ දෙයක් හම්බ වෙලා ඒක නිරෝධයි කියන පැත්ත තමයි අපිට හිතෙන්නේ. කියන්නේ දෙයක් හම්බ වුණාට පස්සේ ඒක නිරෝධයි කියන එක. දැන් නිරෝධයි කියන එක ඒක තමයි මේ නිරෝධේ කියන්නේ හම්බ වුණ දෙයින් අයින් වෙන එකක් නෙවෙයි. ඒ නිසා තමයි අපි හිතන විදිහ වෙනස් වෙන්න ඕන කියන්නේ. ඒ කියන්නේ රූපයක් ලැබුණාට පස්සේ ඕක නිරෝධයි කිව්වට වැඩක් නැහැ. ඒ රූපෙන් ලැබෙන එකම මොඩකම. ඒ කියන්නේ රූපේ හම්බ වුණාට පස්සේ ඒ රූපෙන් අපි ඇත්ත හොයන්න ඒක තමයි ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපේ ලක්ෂණ ටිකක් හොයනවා මේ රූපේ කොහොමද ඇතුනේ අරවා මේව කියලා. ඒකෙන් මේකේ යම් කිසි අර පුර ප්‍රතිපදාවක් වෙනවා මිස අර ප්‍රතිපදාව වෙන්නේ නැහැ. දැන් මේ ඔකේ අනිත් පැත්ත තමයි නොදන්න කමටයි ලැබුණේ. නොදන්න කමටයි දැන් අර බල්ලාගෙන කතා කරන්න පුළුවන් උනේ අවිද්‍යාව මත, නොදන්න කම මත. ඒ බල්ලෙක් පිහිටෝලා බල්ලෙක් නැහැ හරි තියනවා හරි කියන පැත්තක් නෙවෙයි. බල්ලා හැදුනේ මෙහෙමයි කියන පැත්තකුත් නෙවෙයි. ඒකෙන් එතර වෙනවා කියනකොට එන්නේ ඒක අර පිරිසිඳ දකින්නවා කියන්නේ ඒක ගැන කතා කරන්න බැරි වෙනවා, අදාළ නැති වෙනවා. එතකොට නිකම්ම නැහැ කියන එක නෙමෙයි. දැන් ඔය නිරෝධය කියන එක ඒක කියන්න බෑ. ඒක සාක්ෂාත් වෙනවා කියන්නේ ඒකයි. නිරෝධය සාක්ෂාත් වෙන්න ඕන. ඒ කියන්නේ ඒක ප්‍රඥාවට ගෝචර ස්වභාවයක් නිසා අර මම දැනගන්න එකක් නෙවෙයි. දැන් ඔය දැන් එතනින්නත් ඔක අල්ලන්න පුළුවන්. දැන් අපි මේ දෙයක් හම්බ වුණා ඕක නිරෝධයි කියන්නේ මම දන්නවනේ නිරෝධ කියලා. එතකොට මම ඉන්නවා. නැති බව දැනගත්ත මම ඉන්නවා. දැන් නැති බවක් කතා කරන්න බෑ මේ නිරෝධෙදි. එතනත් දෙකටම අහුම වෙන න්‍යායක් කියන්නේ ඒකයි. මේ පටිච්ච සමුප්පන්න බව. එතකොට මේ න්‍යාය ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය එක හරි සියු. මේක නිකන් අර වචන ටික මේකයි මං කියේ දැන් රූපය නෙමෙයි රූපණය කිව්වා කියලා මේකෙන් දෙරෙන්න බෑ. වචනේ වෙන වචනයක් දැම්මා විතරයි අපේ අදහස හිතන විදිහ කිසිම වෙනසක් වෙලා නැහැ. දැන් රූපණය තේරුම් ගත්තා කියන්නේ රූපයක් හම්බ වෙන්න බෑ කියන එක. හම්බ වුණ රූපේ මොකක් හරි ඕක තියනවද නැද්ද කියන කතාවක් නෙමෙයි. ඔක හම්බ වෙන ගතියම වැරදි. ඒක මේක තේරුම් ගැනීමෙන්ම එන්න ඕන තැන. ඒතකොට එහෙම දෙයක් අපිට එකපාරට වැටහෙන්නේ නැහැ. ඒක දැන් ඒ දහම ඇහුණාට පස්සේ වැඩපිළිවෙලක් තියෙන්නේ ඒකයි. දැන් ගන්න දකින කෙනෙක් වුණාට පස්සේ ඇට සම්මාදිට්ඨිය තියෙනවා. ඉතරුනේ නැහැ තාම. ඒ සම්මා දිට්ඨිය මත තමයි මාර්ගය. එතනට එනකන් නිරෝධය ගැන කොච්චර ඉගෙන ගත්තත් ඒක නෙවෙයි ඉන්නේ. ඒ ඉගෙන ගත්තු දේ වැරදි කියලා පේන තැන තමයි තාම මම වැරදි. මම කියන එක එකේ වැරද්දක් තියෙනවා. මම කියන එක අපිට පේන්නේ මේ දැනගත්තු එකේ වැරද්දක් තියෙනවා. ඇයි දැනගත්තේ මම? මං මට මේක වැටුණා කියනකොටම වැරද්දක්. ඒ කියන්නේ ඉතර වීම නෙවෙයි. ඒකයි අර දැන් අපි හිතන ආකාරයට ගැලපුණා කියලා පිළිගන්න එපා කියන්නේ මා ආකාර පරිවිතක්කේ මා දික්ටි නිච්ඡානක්ඛන්තේහි කියලා එහෙම පෙන්නන්නේ. එතනෙනුත් ඉතර වීමක් තියෙනවා.
මට තවරිජයකට හිතන ඩොක්ටර් රවි මේ මේක මේ මගේ හිතලුවක් වෙන්න පුළුවන් හැබැයි සකසත්තානි වගේ දෙයක් අපි යටින්ගම් උඩට බැලුවොත් ඒ කියන්නේ සමුදේ වය ඒ කියන්නේ අපි නිරෝධ ධර්මයෙන් අනිත් පැත්තට බැලුවොත් එතන අර සමුදේ වය වෙන විදිය අච්චත්ත බහිත වෙන විදිය ඊට පස්සේ අපේ ඔය ඉරියාපතේ වෙන විදිය එහෙම බලන්න පුළුවන් බවක් තියෙනවා. කනිත් පැත්තට යනකොට කියන්නේ අනිත් පැත්තට කොහොම ගියත් අපිට ඔය සිතගාව මේ කියන්නේ මනෝගාව පිර වෙනවා මේ අපි කරන්න යන්නේ. හැබැයි අනිත් පැත්තට බලාගෙන ගියොත් නිරෝධේ ඉඳන් අපි අනිත් පැත්තට දැනුවත් ඒක යම් විදියක අවබෝධයක් වෙනවා කියලා වගේ හිතුණා. ඒ ගැන ඔබතුමාගේ අදහස කොටක විස්තර කරලා
ඔයි ඉස්සෙල්ලා අහපු අර දැන් නාම රූප කතාවට මං ගලපන්නේ ලියන්නේ දැන් අපි නාම රූපෙන් පටන් අරන් ඔක හොයාගෙන යනකොට ඉතින් රූපෙන් මිදිලා නාමය අල්ල ගන්නවා. ඔය එළියේ තියෙන රූප නෙමෙයි හිතේ හදපු රූප කියලා. ඒ එහෙම කිව්වට මේකෙන් ගැලවෙන්නේ නැහැ. ඒ නාමයත් අවිද්‍යාව මත රූපයත් අවිද්‍යාව මත. ඒවා කතා කරන්නේම මේ නිරෝධ බව දැක්කේ නැතිකම තමයි. අර ඒකේ එක පැත්තක් අල්ලගන්නේ. එතකොට ඒක අර ඒ දැන් අපේ පුරුද්ද තමයි. ඒ කියන්නේ අපිට වැරදුනා කියලා ඉතින් පෙන්වන්න පුළුවන් විදිහ තමයි රූපයක් හම්බ වුණා නම් වැරදිලා. වේදනාවක් හම්බ වුණා නම් වැරදිලා. ඒ අපි වරද්දගත්ත බව දකින්න විදිහ නිසා මාර්ගය ඒක නෙවෙයි. හැබැයි ඒ වැරදුනා කියලා දකින්න ලොකු ඥානයක් ඕන. මොකද අපි ඒක ඇත්ත කරගෙන නෙන්නේ. ඔබ බොරුවක් කියලා අර ඥානයකට අහු වෙන්න ඕන. ඒ අහුවීම තමයි නිරෝධ ධර්මයන් අනුත්පාද ධර්මයක් නෙමෙයි අපි මේ දෙයක් කරලා බාර අරගෙන තියෙන්නේ. එතකොට ඒ දෙයින් හොයාගෙන ගියාට මේක අහු වෙන්නේ නැහැ. දැන් නිරෝධයේ ඉඳන් නිරෝධ ධර්මයක් කියන තැන කියන අනුත්පාද ඒ ඥානය මත තමයි අවිද්‍යාවෙන් කරපු සංකාරය අවිද්‍යාපච්ච සංකාරා කියන පැත්ත අහුවෙන්නේ. එතකොට ඒ නාම රූපය කියන එක පිරිසිඳ දැක්කත් දකින්නේ ওই ධර්මතාවේ නාම රූපයක් ගැන කතා කළේ අවිද්‍යාවම. එතකොට විඥානපච්චා නාම රූපං. එතකොට ඒක විඥානේ මොකද්ද කියලා වෙනම හොයන්න ගියත් නාම රූපේ මොකද්ද කියලා වෙනම හොයන්න ගියත් ඒ ධර්මතාවේ අහු වෙන්නේ නැහැ. අපච්චා කියන සම්බන්ධතාවේ මත. එතකොට නාම රූපයක් කතා කරන්න බෑ විඥානෙන් තොරව. විඥානේ මතමයි නාම රූපේ. ඒක දැන් අර විඥානයේ කැඩපත නම් නාම රූපේ පිළිමිගුව. දැන් පිළිමිගුව නැතුව කැඩපත ගැන කතා කරන්න බෑ. කැඩපත නැතුව පිළිමිගුව ගැන කතා කරන්න. ඒ කියන්නේ අර්ථයක් නැහැ. ඔය දෙකෙන් ඔය දෙකම අවිද්‍යාව මත කතා කරන්නේ ඒවා. අනිත් පැත්තට බලමු. කියන්නේ ඇත්ත නොදන්න කම මත නිරෝධ ධර්ම වලට අපි නිරෝධ බව දැක්කේ නැති හින්දා අපි දෙයක් කරගෙන ඒවා කතා කරනවා. ඕකම තමයි මේ දැන් නාම රූපේ කිව්වා වගේම නයි සලආයතන කිව්වා. පස්සේ කිව්වා. ඒ සාමාන්‍ය ලෝකේ ඉන්න තැන් ටික තමයි මේ වචනවල තියෙන්නේ අත්තම. ආයතන හය, පස්සේ වේදනාව, සංහව, උපාදානියෝ. ඕවා සේරම මේ නිරෝධ ධර්ම එහෙනම් අනුත්පාද නිරෝධ ධර්ම කියන්නේ. ඒ අනුත්පාද බව අහුවෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවටම අහුවෙන එකක් මිසක් ඒක මට අහුවෙන දෙයක් නෙවෙයි. ඒකට අපි මේ වැරදුනා කියන එක තේරුම් ගන්න විතරයි රූපයද්ද වේදනාන්ත සංඥාද සංකාරයද්ද විඥානයද්ද නැත්නම් නාම රූපයද්ද සලආයතනයද්ද ඕන එකක ලෝකෙට අහුවෙලා. කියන්නේ දුක සකස් වෙලා. ඒ දුක සකස් වුනේ මේ අනුත්පාද බව දැකලා නේ. අනුත්පාද බව අහු වෙලා නැහැ. දැන් පටිච්ච සමුප්පන්න බව වැටහිලා නැති නිසායි හම්බ වුනේ. ඒතේ හම්බ වුණ දෙයින් නෙමෙයි හම්බ වීම. දැන් රූපය රූපණය කියන තැනින් ගන්න ඕන නැන්නේ වගේ අදහසක් දැන්. කණිදන් ගර්බල්ලගේ ප්‍රමාව නැත්තම් මිරිඟුව තියෙනකොට වතුර. දැන් වතුරෙන් අපිට මිරිඟුව හොයන්න ගියාට ඒක හොයාගන්න අමාරුයි. තේරෙනවද? වතුර ගැන පරීක්ෂා කරලා මිරිඟුව හොයන්න ගියාට තේරුම් ගන්න බෑ. මිරිඟුව පැත්තේ. මිරිඟුව පොඩ නැන්න කවටද වතුර ඉපදුවේ කියනකොට අර නිරෝධ ධර්මයන් නෙමෙයි. අටගෙන තියෙන්නේ. අන්න එතකොට වතුරෙන් ඈතර වෙන්න පුළුවන්. දැන් අපි හදන්නේ වතුර කඩලා බින්දලා බලලා පරීක්ෂණ කරලා ආ වතුර නැහැ කියන තැනකට පනින්න. ඒක අර ඉස්සෙල්ලා කීප අර උච්ඡේදවාද පැත්තට යනවා. මෙතන ඒ කියන්නේ වතුරක් ගැන කතා කරන්න පුළුවන් උනේ මොඩකම මත. මොඩකම නැත්තම් ඒක අදාළ නැහැ. හරි. අටගෙන නැහැ. ඉපදිලා නැහැ. හැදෙලි වුණාද ඒක? තේරුම් සරණයි.
බෝල්ටි කොම්පින ඩොක්ටරි ප්‍රොජෙක්ට් එකක දැන් අපි මෙහෙම දැන් අපි සාමාන්‍ය ජීවිතේදී අපිට කොට නැති පේනවා. මේ දේවල්නේ එතකොට දැන් අපි සාමාන්‍ය ජීවිතය කරනකොට දැන් අපිට ඇත්තටම ඥානයක් විදිහට මේ දේවල් මේ නිරෝධ ධර්ම කියලා අපි ගත්තට අපි දකින්නකොට ඇත්තට මේවා මේ ඉස්සරෝ පිළිසකු දේවල් කියන එක අපි ඒ කියන්නේ එහෙම නොකියුවොත් අපි බොරුවක් වෙනවනේ. එතකොට ඔය දෙක සාමාන්‍යයෙන් කොහොමද බැලන්සින් වෙන්නේ? දැන් එකක් ඇවිල්ලා මේක මම මේ ඒක පැත්තකින් දැන් ලෝකෝත්තර විදියට අපි බලනවා මේ ගොඩනැගිල්ල මට පේන්නේ මම මේ හදාගත්ත අවිජ්ජාවෙන් හදාගත්ත එක නිසා කියන එක අපි ඒ විදිහට බලනවා. එක්කම කියනෝ නම් මෙතන මේ මට කොට ඇඟිල්ලක් පේන්න බෑ කියන එක වගේ. ඒ කියන්නේ ඒක ඥානයක් වගේ කියලා හිතනවා. ඒ කියන්නේ ඒක යම් විදිහකට එහෙම මට හිතෙන දෙයක් වෙන්න බෑනේ. දැන් අනිත් පැත්තෙන් මම දකිනවා නම් සාමාන්‍ය ජීවිතයේ ගවන්න මේ මොඩ නැගිලි මේ අනිත් පුච්චලයෝ ඉස්තිරව මේ කියන්නේ ගණකවට මම දකිනවා ඇල්ලෙනවනේ. එතකොට මේ මට හිතෙන්නේ නිකන් අපි දෙපිටි ජීවිතයක් ගෙවනවා වගේ කියලා. අර හරියට මේක යථාභූතව අපිට අර යම් කිසි කාලයක් මේක දෙපැත්තම කරන්න ඕන කියන එකක් වගේ අදහසක් කියන්නේ මගේ. මේක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මම කරන දේ මොන හරි ලොකු වැරද්දක් තියෙනවට කරින්
කියලා. ඔව් ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් අපි ඒක තව විදිහට කිව්වොත් අපේ සිහිය නුවණ පිහිටන වෙලාවයි සිහිය නුවණ නැති වෙලාවයි කිව්වොත් අපි වැඩි හරියක් ඉන්නේ සිහිය නුවණ නැති. ඒ කියන්නේ මේ සසරේ ආපු පුරුද්ද. ඒ සිහිය නොන නැති බව දැනගන්න විදිහ තමයි අරබන්කේ රූපයක් හම්බ වුණා නම් ලෝකෙට අහුවෙලා. හැබැයි ඒ දැනගන්නවා කියන්නේ ආයේ සිහිය නොන පිහිටනවා කියන එක. ඒනට අපි වැඩි කරියක් ඉන්නේ සිහිය නොන නැතු. ඒ සාමාන්‍ය ජීවිතේ. එතකොට මේ ඒකෙන් ඉතර වෙන ප්‍රතිපදාවට ආවා කියන්නේ සිහිය නොන පිහිටනවා කියන එක. දැන් ධර්ම අහලා දන්න, ඒ කියන්නේ දන්න දකින කෙනෙක් වුණාට සිහිය නොන පිහිටන්න නැත්නම් ලෝකේ සාමාන්‍ය විදිහමයි. එතකොට මේ කියන්නේ ඒ රූපේ ඇත්ත කියලා බාර අරගෙන හම්බ වෙන රූපේ. සිහිය නොවන පිහිටන කොට තමයි ඒකේ ඉතර වෙන. එතකොට ඇයි සිහිය නොවන පිහිටන්නේ? දැන් සතිපට්ඨාන සූත්‍රය බැලුව කුමක් සඳහාද කායන උපස්සනාව? කියන්නේ ඇයි කායන උපස්සනාව වඩන්න ඕනේ? සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕනේ. වය ධම්මානුපස්සී වාකාශ්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සී වාකාශ්මින් විහෙරති වෙන්නේ මොකටද? යහ එතනම කියනවා යාවදේව ඥානමත්තාය අනාගතේ ඥානයක් පිණිස. දැන් ඥානේ තියෙනවනේ ඉතින් සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕනේ. ඒ රූපේ පිරිසිඳ දැකලා නම් කායන ප්‍රසනාව වඩන්න ඕනේ. හැබැයි අපි රූපේ පිරිසිඳ දැකලා නැහැ. මේ දැන් මෙහෙම කතා කරනකොට වැටුණාට අපිට රූප හම්බ වෙනවා තමයි. එතකොට අපිට වෙන්නේ අරකජ්ජනීය සූත්‍රේ දැන් දෙකට බෙදන්නේ. දැන් මේකද දන්න රැකින කියලා. නැත්තම් සුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ මේ රූපෙන්? වර්තමානි කාදමනයි හින්ද පච්චුප්පන්නස්ස රූපේ විරාගාය නිරෝධාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිකන්නෝ හෝති. එච්චරයි. හැබැයි යා ඒ පිරිපන්නස ඉහෙනවන පිහිටනවා කියන්නේ මොකද්ද? ප්‍රත් කරන්නේ නැහැ විසුරවනවා කියන එක. අවුලවන්නේ නිවල දානවා ඉහෙනවන පිහිටනවා කියන එක. අනිත්ලවට රැස් කරනවා. එතකොට ඒක ඉවර වෙන්නකොට රැස් කරන්නෙත් නැහැ, ඉසුරවන්නෙත් නැහැ. ඒ රාතනයි. හැබැයි අපි දන්නවා තාම අපිට එහෙමක් තමට නැහැ. ඒක එතනිනුත් ගන්න පුළුවන්. නැත්නම් අර මූලපරියාය කියන්නේ පුතග්ජනයා මඤ්ඤති, ඒක පුද්ගලයා මඤ්ඤති, රාතන් වහන්සේ තථාගතයන් වහන්සේ නෑ මඤ්ඤති. එතන නමඤ්ඤති තත්ත්වයට එනකම්ම මඤ්ඤණාවක ඉන්නවා. හැබැයි අපි ඒ සිය නොවන පිහිටනකොට මාමඤ්ඤති. ඒ මඤ්ඤණාවේ හිටියට ඒකෙන් නිදීනේ උත්සාහයක් තියෙනවා. ඒක මෙහෙම කියන්න වෙන්නේ ඉතින් මේ අපට වැටහෙන විදිය තමයි සිය නොවන පිහිටනකොට විතර මාමඤ්ඤති. අනිත්ලයි මඤ්ඤණාවයි. ලෝකෙට අහුවෙලා එතෙන්දිත් අදහසක් ගන්න පුළුවන්. අර දැන් අපි සතිපට්ඨානේ අපිට ඉන්න බෑ. ඒ නිසා තමයි බුදුහන්සෝ පෙන්නන්නේ එතන මේ අවුරුදු 7ක් නැත්නම් දින 7ක් මේ සතිය පිහිටගෙන හිටියොත් එක්ක අනාගාමි නැත්නම් රහත් කියලා. දැන් අපිට එහෙම ඉන්න බැරි හින්දා තමයි එහෙම වෙන්නේ. ඒ දෙවගේද තෙරුවන් සරණයි.
පොඩකර ස්වාමීන් වහන්සේ එහෙම දේශනා කරනවා මේ කියන්නේ සීක කෙනෙක් සෝවන් කෙනෙකුට අනිත්‍ය සංඥා කියන්නේ නිත්‍ය සංඥාව කවදාවත් පිටන්න විදියක් නැහැ. අනිත්‍ය සංඥාවෙන්මයි ඉන්නේ කියලා. එතකොට අර ඒ දෙක නිකන් මට කලප ගන්න බැරි තවත් තියෙනවා. කියන්නේ යා රූපයක් දකිනකොට දැන් අපි තේරෙන්නේ නිකන් මේ මෙහෙම දැන් අර දැන් ඔබ කරන්නේ ඉස්සර කරා වගේ මේ සිහිය නැතිවල වෙලාවට ඒක නිත්‍යයි කියලා ගන්නවා, සිහියෙන් වෙලාවට ඒක අනිත්‍යයි කියලා ගන්නවා කියන හැබැයි සරලව විස්තර කරන්නේ අනිත්‍ය සංඥාව යාට ticket එකක් තියනවා කියලා. ඒ කියන්නේ ඒක ඥානයක් ඒක තියෙනවා ඒක නැති වෙලා නැහැ කියන එක වගේ අදහස තමයි එතන කියන්නේ. ඒතරම පොඩක් කන්ෆියුස් ඒ කතාවේ මොකද අපිට ඒක ටිකක් මට ඒක ටිකක් වටහා ගන්න අමාරුකම තියෙනවා ડોક્ટર අවියතුමාගේ අදහස ටික දරකොන් තේරස.
ඔව් එතන කියන්නේ හොයන්න ඕන තැන ඒක හොයලා බලන එක හොඳයි. ඒක මං කියේ ඒක එන්නේ මට ඇති වුණ අදහසක් කිව්වා මිසක් මේක මෙහෙමයි කියන එක නෙවෙයි නේද? මෙහෙම වෙන්නේ නැති. මොකද ඒ කියන්නේ දැන් අර විෂාකාව ඇඳුව වෙලාව ගන්නක අර මිනි පිරියක් නැති වෙලා නඩාගෙන එහෙම ගියේ බුදුරජාණන් සම්බෙන්. ඒකේ පිහිටලා හිටියානම් මේ අඬන්නේ මොකටද කියන ප්‍රශ්නේ නේ. ඒ කියන්නේ එහෙම නැත්තම් දැන් සම්මා දිට්ඨිය ආවා කියලා ඒ කාමරාග පිටිග දුරු වෙන්නේ නැහැ. ඒකට අනාගාමී වෙන තාක්කල් මේ සවටිනේ මුලාවේ ඉන්නවා. ඒක දැන් ඒක හැබැයි සිහිය පිහිටුවොත් එහෙම වෙන්නේ නැහැ. ඒක නිකම්ම ඇති වෙනවා. දැන් සිහිය ඉහිතර නැත්නම් තමයි අර විදිහේ වෙනවා කියන අදහසක් මට ආවේ. ඉතින් ඒක හොඳයි. ඉතින් සාකච්ඡා කරන්න ඒක වඩා වෙනස් අදහස් මේ කියන්නේ ඔක වෙනස් දෙයක්ද දන්නේ නැහැ තියෙන්නේ. ඒක අපිට කියන්න අමාරුයි. ගාමෙන් හොයන්න තමයි වෙන්නේ. පෙරවන් සරණ
බම්පින් ෆෙරවස.
සම්මා වෙන්න පොඩි අදහසක් විතරයි අර ඒ මහත්ති දිලිපත් කරපු එකට. එතනදී අනිත් ඒ කියන්නේ මොහොතකටවත් නිත්‍ය කරන්න බැහැ ඇහැ රූපේ වගේ කියලා අත්දැකීමක් තියේ නම් ඒ අනිත්‍ය පිළිබඳ නුවණ නැති වෙන්නේ නැහැ. ඔතන සිහිය පිළිබඳ ගැටලුවක් නේද තියෙන්නේ. සිහිය පිහිටන්නේ නැහැ. සිහිය පිහිටියොත් ඔටෝමැට නිරායාසයෙන් නුවණ යෙදෙනවා. හැබැයි සිහිය පිහිටන් නැති වෙලාවල් තිබ්බට සිහිය පිහිටුවේ නැතුවට නුවණ නැති වුණේ නෑනේ. ඒ කියන එකක් එතනදි මට ස්වාමීන් වහන්සේ කියන දේත් ඇත්තයි, සර් විස්තර කියන කරන දේත් දෙකම මට එකම විදිහට පේන්නේ. හරි, ඒ කියන්නේ සත්‍ය විදිහට ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඒක අර ගණන් හැදීම පිළිබඳ යම් කිසි දැනුමක් තියෙනවා නම් මම චිත්තඳඳ හිටියට අර චිත්තාඳින මොහොතේදී අර නුවණ යෙදුන්නේ නැහැ කියලා මට ඒ නුවණ නැති වෙලා නැහනේ. මේ චිත්තඳ කියලා අර නුවණ නැති වෙලා නැහනේ කියන එක. එතකොට ඒ නුවණ අනිත්‍ය සහ නිරෝධය පිළිබඳ නුවණ කියන එක නැති වෙලා නැහැ. ඒක කිසිම විටක මේ එක වෙලාවක තියෙනවා එක වෙලාවක නැහැ කියන්නේ ඔතනදී සිහිය පිහිටන් නැති එකේ ප්‍රශ්නයක් වගේ, සිහිය පිහිටන් නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා වගේ තමයි අදහසක් එන්නේ. තෙරුවන් සරණයි. සමා වෙන්න ඕන.
එතන අපිට මේ විදිහටත් හිතන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපි ඕකේ සිහිය නුවණ නැති වෙලාව දැන් අපි රූපෙට අහු වෙලානේ. රූපය ඇත්ත කියලා බාර අරගෙන. හැබැයි දැන් කොයිලා හරි මේක සිහියෙන් බැලුවොත් මේ ධර්මතාවය ගැන කිසිම සැකයක් නැහැ. කියන්නේ අපේ වැරද්ද මතයි මේක බාරගත්තේ කියන එක පැහැදිලි. ඒක ගැන කිසිම සැකයක් නැහැ. කියන්නේ විද්‍යාව දිහායි මේක හම්බුනේ කියන එක ඒ තුනෙන් බලනකොට පේනවා. හැබැයි ඒ රගේ අවිද්‍යාව දුරු වෙලා නැහැ නේද? ඉතින් මේක හම්බ වෙන එක නැති වෙලත් නැහැ. එතකොට ඒ 100 නැත්තම් අපි රූපෙට අහු වෙනවා. 100 පිහිටියොත් ඒකයි අය සැක කරන්න දෙයක් නැහැ. ප්‍රඥානෙත් එක්ක එන දෙයක්. එතකොට හොඳටම දන්නවා මේ මේ මගේ වැරද්දම කියන එක. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් ඥානය නැත්තම් සිහිය පිහිටියත් අපිට ටිකක් ඒකේ මේක හරිද දන්නේ වැරදිද දන්නේ අන්න එහෙම පැත්තක් එනවනේ. දැන් මේ කියන්නේ ඥානය හරියට ආව කියන්නේ දැන් සිහිය පිහිටනකොට ආයේ එහෙම ඒ දෙපැත්තක් හිතන්න දෙයක් නැහැ. කිසිම තකයන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අර දැන් රූපය බාර ගන්න නැහැ කියන්න බෑ. කියන්නේ ඒක තව වචන වලින් කිව්වොත් කාම ලෝකෙන් එතර වෙලා නැහැ. හරි. ඒක අනාගාමී වෙනකන් ඉතින් කාම ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ඥානය ආවට ඒක අර කොහොමද කියන්නේ පිහිටලා හිතනවත් තම කියන්නත් බෑ. මේ පිහිටලාම හිතනවා කියනකොට ඒ කියන්නේ අවිද්‍යාව යෙදෙන්නම බෑ ඒකට. ඒක කියන්න වෙන්නේ ඉතින් අර සිහිය තියනද නැද්ද කියන පැත්තෙන් තමයි මට හිතෙන්නේ. ඥානෙ වෙනසක් නෙවෙයි. මේක මටත් ඊට වඩා කියන්න නම් තේරෙන්නේ නැහැ. කාට හරි එක විස්තර කරන්න පුළුවන් නම් විස්තර කරන්න පුළුවන්. පෙරුවන් සරණයි. අපේ සුනිල් මහත්මයාට එහෙම ගැන අදහසක් තියෙනවද? පෙරුවන් සරණයි. මෙතන ඉතින් ඒ සමහර වෙලාවත් දැන් ඒක දැන් අපිට ගොඩක් වෙලාවට දැන් ගැටලුවක් ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. හැබැයි ඒක ඔච්චර මේ දහම හොයන පැත්තෙන් ඒක ගැටලුවක් කරගත්තට කමන්නේ. එහෙම නැත්නම් ඒවයි ඔච්චර අර තර්ක කර කර බලන්න තරම් දෙයක් තියනවාද කියලා මට තේින්නේ නැහැ. කියන්නේ එච්චර හිතන්න ඕන දෙයක්ද කියලා. හැබැයි අර දහම් අවබෝධය අඩුවක් තියනවා නම් ඒක හදාගන්න ඒ වගේ තෙන් විමසන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. පෙරවන් සරණයි. අපි මේ ප්‍රශ්න නැත්නම් අවසන් කරමු නේද? කමල් මහත්තයා මේ දලුවත් මහත්තයා පින්නක් දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
මම මාත්‍ය උතුමාගෙත් මේ කියන කාරණා පිළිබඳ අදහස් කියන්න පුළුවන් වත් නෝ අපිට. නෑ ඉස්සලාරන් මාත්‍ය මාතුකල් කාරණා ගැන පොඩ්ඩක් තවදුරටත් කතා කරන්න පුළුවන් නම් අර සතිය නැතිවීම නිසා වෙන්ද ඒ අවස්ථාවේදී අනිත්‍ය නොදෙක්කේ කියන කාරණාව එළවගේම මේ ඒ අවබෝධය ලැබිලා තියෙනවා නම් සතිය සතිය නැතිවක් එහෙම වෙන්න වෙන්නේ මොන නවින්න පුළුවන් මොන මට්ටම තියෙනවද කියනකො ඒ මොන පරිවේගයකදී සතිය කෙනෙකුට නොකඩවා පවතින දිනුවක් ඇති වුණා කියන්නේ මොනවද මට්ටමද සමාන වෙන්නේ මොනවද අලුත් ප්‍රශ්න විදිහට මේක අහුවොත් එහෙම ඒ කියන්නේ කෙනෙකුට මාර්ගයේ ඉන්න කෙනෙකුට සතිය ධර්ම සතිය කියන්නේ ඇති වෙන පුළුවන් නැතිවෙන්න තියෙන එහෙම ඉතින් මේ අපි හිතමු ළමනෝ අවබෝධයක් නැතිවීමෙන් කියන කෙනෙකුට සතිය නොකෙලී පවතින අවස්ථාවක් ඒ කියන්නේ යම් කිසි කඩීමක් තියනවාද ඉතින් එහාට යන්න සතිය දෙන්නේ නැහැ කියන එකක් තියනවාද
ඔතන මෙහෙමයි දැන් මගේ විදිහ තමයි මම ඔක මෙච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මොකද මම ඕක ගැන හොයන්න මෙච්චර මෙතන ඕන කමන්නේ ඕන ඒක මම දන්නේ ඒක මගේ නිරතක් වෙන්න පුළුවන් මම හොයන විදිහ මට ඔය දැන් ඒ සතිය කියන්නේ මේකද මොන කියන්නේ මේ ඒ කියන්නේ අපි අර වචනවල තේරුමට වඩා මේක අර්ථෙන් ගැනීමයි අවශ්‍ය වෙන්නේ කියන එක. ඒ අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඥාණය ආපු කෙනා මම හිතන්නේ ප්‍රශ්නේ ආවේ දැන් අපි හිතමු සෝවාන් කෙනෙක් කියමු නැත්නම් සතර ඥානේ ආපු කෙනාගේ විතරම මේ ඥාණය පිහිටලා තියනවාද දැන් ඥාණය නම් ඉතින් නැති වෙන්න ගිහන්නේ එතන කියන්න වෙන්නේ දැන් මට හිතන විදිහට අපි ඥාණයයි සිහියයි කියන දෙකක් ගත්තොත් දැන් නුවණ තිබුණට සිහිය නැත්තම් ආපහු අර ලෝකෙට අහු වෙලා මට්ටම ඒක රූපණේ කියන එක නෙමෙයි රූපේ හම්බ වෙලා ඒ රූපේ හම්බ වෙන නිසානේ මේ කාමරාග පටිග තියෙන්නේ එතකොට ඒක නූපදින මට්ටමට නැති වෙලා නැහැ ඒ කෙලෙස් මතනේ හම්බ වෙන්නේ හැබැයි එයා සිහිය පිහිටියොත් දන්නවා මේක වැරද්දක්මයි මේ තියෙන්නේ කියන එක. ඒක ගැන සැකයක් නැහැ. දැන් මට මෙහෙම වුණාට රාතන් වහන්සේට මෙහෙම නෙවෙයි කියන එක ඒක හොඳටම ඒ මත තමයි රමාමඤ්ඤති කතාව. ඒ වගේම මේ සතිපට්ඨානෙ පෙර ඒකෙදි කියන්නේ අර කාලයක් දාන්නේ අවුරුදු 7ක් දවස් 7ක් මාස 7ක් වහන සිහිය පිහිටුවොත් අනාගාමී හැරි සහද්දව හරි බලාපොරොත්තු වෙන්න ඕන. ඒකනත් දෙන්නන එක කතාවක් වගේ මේ දැන් සෝවාන් වුණත් රහත් වෙන්න කාලයක් යන්නේ ඇයි? නොයේ ඒ සතියත් එක්ක ඒ කියන්නේ සතියයි කියනකම් පිටන්නේ අනිත් ධර්ම කරුණුත් එතෙන්ට එනවනේ. වීර්ය වගේ දෙනියන් කියන ඔක්කොම ටික යෙදෙන්න ඕන අපිට අර මූලිකව ප්‍රධාන වෙන්නේ අපි සතිය නැත්නම් සිහිය කියන මට්ටම වගේ. ඒක මම මේ වචනේ තේරුම මේකයි කියලා දාගන්න යන්න එපා කියන එක මම නම් එහෙම දාගන්නේ නැහැ. ඔක ඉතින් ඒක වාදිනේ වගේ අද. පෙරවන් සරණයි මේ අපි එතනින් අවසන් කරමු නේද එහෙනම් නිර්වාණ සරණයි.
හොඳයි එහෙනම් අද සාකච්ඡාව නිමා කරමු. එහෙනම් අද හැමදාමත් පසුගිය සතියේ දිනේ සම්බන්ධව ගැටන කරනවා දිගට මේ සාකච්ඡාවක් වෙනින් පවත්නවා අපගේ කල්යන්න මිත්‍ර ආචාර්ය රවි කොබ්බගේ මතුවානේ ඔබතුමාට අනික වාදයක් මේ හැම සතියෙදිම මේ වගේම සල්කිස් පිරිස සම්බන්ධ වෙනවා. ඉතින් මේ මනිකානි පිටකත කරාම ශෝණය කරන පිරිස බොහෝ ඉන්නවා. ඒ සියලු දෙනා මේක ගන්නා වූ එතුම් ධර්ම ලාභයෙන් කුසලාවේ ඒ එතුම් කුසලයේ හේතුවෙන් ඔබතුමා ප්‍රාර්ථනා කරන බුද්ධකින් සතුරාස සත්‍යධර්ම පූර්ණ වශයෙන් ඔබතුමා කරගෙන මේ සියලු කුසල හේතුවක් වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අපි එහෙනම් ලබන සතියේදී සුදු බෙඩාට මුණ ගැහෙනවා. මුදලාට පිළිවන් සන්නයි.
අපිට මේ සාකච්ඡාවට මේ අවස්ථාව ලබා දුන්නේ දලුවත් මහත්මයා මේ වගේ මේ සාකච්ඡා කරන්න ඒ පරිසරයේ සකස් කරලා දීලා ඉස්ම අවසර ගණනාවක් මේ කරගෙන එනවා. ඒකයි ඒකට උදව් උපකාර කරන මේ කමල මහත්මයා වගේ සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕන. ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගී වෙන ප්‍රශ්න අහපු ඒ හැමෝම ප්‍රස්තරගත්තු සියලුම කුසල් පින් අනුමෝදන් වෙලා මේ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබෙන්න සියලු බාධක දුරු වෙන්න ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න ප්‍රාර්ථනා කරමු. පෙරුවන් සරණයි හැම දෙනාටම.
Thank you.